හොඳයි හැම දිනාටම දේරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා වූ උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණා වූ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරනවා. නමස්කාරය වේවා. අපි අද භාවනාවට තෝරගත්තේ මේ දුක්ඛ චක්‍රය, දුක්ඛ ටේබල් එක. එතකොට අපි පළවෙනියෙන්ම ඒ අකනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි එහෙමනම් දෙවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මහා නිදාන සූත්‍රයේ සඳහන් වෙන දෙයක්. ආනන්දේ මෙසේ වේදනාව ප්‍රත්‍ය කොටගෙන තණ්හාව වේ. තණ්හාව ප්‍රත්‍ය කොටගෙන රූප ආදී අරමුණු සෙවීම ඇතිවන්නේ. සෙවීම ඇති කල රූප ආදී අරමුණු ලැබීම වේ. රූප ආදී අරමුණු ලැබීම ඇති කල හොඳ නරක විනිශ්චය කරයි. විනිශ්චය ඇති කල චන්ද රාගේ, දුර්වල රාගේ, බලවත් රාගේ උපදී. චන්ද රාගේ ඇති කල මමේ මගේ යන අදහස උපදී කියලා. එතකොට දැන් අපිට පේනවා මේ තමා යන දිට්ඨියම තමයි සෙවීම සිද්ධ වෙන්නේ කියලා. ඒක මේකේ පෙන්නනවා මේ චන්ද රාගේ කියලා, දුර්වල රාගේ, බලවත් රාගේ කියලා. ඔයගොල්ලෝ දන්නවා චන්දේ කියන එක තියෙන්නේ මේ රූප, මෙතන ගිද්දි ලෝභ, අන්න ඒ දෙක අතර චන්දේ. ඊට පස්සේ ගිද්දි ලෝභ, ඊට පස්සේ ජාතිය, අන්න එතනට එනවා රාගය. ඉතින් මේ රාග කොටසෙන් තමයි මේන්ටේන් කරන්නේ. ඉතින් ඡන්ද කොටසෙන් තමයි ඒක සකස් කිරීම කියන එක කරන්නේ. එතකොට මේකේ ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා මෙතන මේ දිට්ටි අනුසය කියන එක තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා මේ සංස්කාරයන් කියන එක. ඉතින් ඔය රූපය, මේ සුබ, මේ ඊපස්සේ ඉතින් ඒක සුඛ, ඒකෙන් අත්ත, ඒ ඔය විදිහට මේවන් ඉතින් සංස්කාරයන් කියන ඒවා අපි ඇති කරගන්නවා. එතකොට ඒවට අපි ඇලෙනවා. ඒ කියන්නේ පාණාතිපාත, අදත්තා දාන වාගේ දේවල් කළා. ඒවෙන් ජීවත් වෙලා ඉන්න කැමැත්තක් කියන එක තියෙනවා. ඒකට ඇලීම කියන එක තියෙනවා. එහෙමනම් අපි මේ ධාතු නිසා මේ සංස්කාරවලට අපි ඇලීම කියන එක සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ ඇති කරගන්න සංස්කාර නිසා අපි ධාතු වර්ධව වටහා ගන්නවා. උදාහරණයක් හැටියට කියනවා නම් ඔය පානාතිපාත කරන මිනිස්සෙකුට ඔය මුවෙක් දැක්කාම ඒක එයාට හොඳයි. එතකොට අන්‍ය පුද්ගලයෙකුට ඒක කරදරයක්. දැන් ඕගොල්ලන්ගේ දෙට්ට මුවෙක් ඇවිල්ලා ඉන්නවා නම් ඕගොල්ලෝ කල්පනා කරනවා අනේ හරි කරදරයක් මේ මුවෙක් ඇවිල්ලා කියලා නේ. පානාතිපාත කරන එක්කෙන කල්පනා කරනවා මේකව මරාගෙන කන්න පුළුවන්. එතකොට එයාගේ සංස්කාරයට ඒක ගැලපෙනවා. එතකොට පේනවාද අපි මේ ඒවෙන් අපි ධාතු කීනේව වර්ධවා වටහා ගැනීම කියන එක තියෙනවා. දැන් ඔයගලන්ට පේනවා මේ බෙල් ෂේප් කර්ව් එක මේ විඥානයේ හට ගැනීම වට 4 5 6. මේ A2 කියලා දාලා තියෙන්නේ මේ ධාතු නිසා සුඛය. මේ C2 කියන්නේ ධාතු වෙනස් වීම නිසා දුකය කියන එක. එතකොට මෙතන මේ මැද අත්තා කියන එක ලකුණු කරලා තියෙනවා. ඒ අත්තා ඉන්නේ අර සුඛේ පරාමාසගත වෙලා. ඒක තමයි අපි අත්තා කරගන්නේ. රාඹ ගෙඩිය කාලා ඒ වේදනාව අපි අත්තා කරගත්තේ නේද? එතකොට සුඛය තමයි අත්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ A2 කියන එක ධාතුත් එක්ක සම්බන්ධ වෙනවා. C2 කියන එක සංස්කාරත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඒක දෙපැත්තට. එතකොට දැන් ඉතින් අපිට පේනවා අපි මේ ජාති ජරාවලට තමයි කැමැතිලා තියෙන. ඒ කියන්නේ කාමච්ඡන්දේ කියලා කිව්වහම ඉතින් ජරාවට ඇති කැමැත්ත. එතකොට මැද තියෙන්නේ අත්තා. ඒ මැද අත්තා සංස්කාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා. හැබැයි සංස්කාර දුක්ඛතාවය කියන එක ප්‍රධානයි. ওই ලාභ වශයෙන් එහෙම ගන්නවා කියන එකට සංස්කාර දුක්ඛතාවය කියන එක ප්‍රධානයි. ලාභ වශයෙන් ගැනීමට ප්‍රධාන වෙච්ච නිසා මේ සංස්කාරය පරිවේෂණයට විනිශ්චයට යටත් වෙනවා. අර බුදුහාමුදුරු පෙන්වේ හොඳ නරක විනිශ්චය කරයි කියලා නේද? දැන් බලන්න ඔය ਵਿਚාරය කියන එක තියෙනවානේ. දැන් අපි කියනවා විතක්ක ਵਿਚාර කියලා. දැන් ਵਿਚාරේ මලකට බඹරෙක් කෙනවා. ඒක විතක්කේ බඹර මල වටේ කැරකෙනවා ਵਿਚාරය. ඇයි ඒ බඹර මලට යන්නේ නැතුව වටේ කැරකෙන්නේ? එයා කල්පනා කරන හොඳ මල් නැති කියලා. කාමයේ වරදවා හැසිරෙන කෙනෙක් ඒ පුද්ගලයා හොයන හොඳ කාන්තාව හොඳ පුරුෂයෝ ඇති කියලා නේද? අන්න ඒ වාගේ තමන් අර එකට යන්නේ නැතුව ඒක වටේ කැරකීමක්. එතකොට මේ ਵਿਚාරයේ කියන එක ওই විදිහට අපිට පේනවා. ඒ සංස්කාරات එක්ක ඒ විදිහට සම්බන්ධ වෙනවායි කියන එක. ඉතින් ඒ සංස්කාරය පරිේශණයට මිනිස්සයට යටත් වෙනවා. ඒ වෙනම් අපි බලමු ඊළඟ ස්ලයිඩ් එක, තුන්වෙනි ස්ලයිඩ් එක. එතකොට මේ අපි දන්නවා මේ පස්වෙනි රාගෙදී අත්තා වෙන බවත්, ඒකම සොයන බවත් අපි දන්නවා. මේ අත්තට මාන වීම කියන එක අපි විමසමු. අපි දන්නවා A2 කියන්නේ ධාතු නිසා සුඛේ. C2 කියලා කියන්නේ ධාතු වෙනස් වීම නිසා දුකේ. ඉතින් සංස්කාර දුක වෙනවා නම් අපි මොකකටද මාන වෙන්නේ? අතිමාන වූ දුස්සීල භාවය නිසා මාන වෙනවද? එහෙමත් නැත්නම් මිච්ඡාදිත්‍යයේ පැවතීම නිසා මාන වෙනවද කියන ප්‍රශ්නය පැන නගිනවා. පිළිතුර වෙන්නේ මේ දෙකමයි කියන එකයි. එතකොට දැන් බලන්න මෙතන මේ හොඳ ලස්සන ධර්මයක් පෙන්නනවා අපිට. දැන් අපි දන්නවා ඕගොල්ලෝ දැන් ওই මුහුදු වෙරළේ ඉන්නවා. ඉතින් මුහුදු වෙරළේ ඉන්නකොට මුහුදු පැත්තට ඕගොල්ලෝ ඉන්න පැත්තට එන්න රැල්ලක් වාගේනවා නේද? එතකොට තමන්ගේ පැත්තට එන්න ආවු රැල්ල. එතකොට දැන් අපි බැලුවොත් එහෙම ඔය තව වතුර පාරක් තව රැල්ලක් ඇවිල්ලා දැන් මේ A2 පැත්තට වැදුනොත් ඒක වෙරළෙන් ඔබ්බට යනවා. ඕගලංගේ අනික් පැත්තට C2 පැත්තට ආවොත් එහෙම තමන්ගේ පැත්තට එනවා කියන එක තියෙනවා. දැන් අපි හිතමු මේ අනික් පැත්තට යන්නේ එක. දැන් ඉස්සරහට රැල්ලක් එනවා. වෙරළේ ඉඳන් අනික් පැත්තට තව එකක් යනවා. මේක රිවර්ස් වෙලා එනවා කියන එක තියෙනවා. ඉතින් ওই රිවර්ස් වෙලා ආවට අපි ඕක ගන්නවා මේක නිට්ටයයි කියන එක. ඒක තමයි මේ නිට්ට්‍ය සංඥාව පසු දිශාවට යනවා කියන එක. මතකද ඊ අපි බැලුවර 5-3 කිව්වේ? සඤ්ඤාජර අන්න ඔය අනිත් පැත්තට ගිහිල්ලා තමයි. ඉතින් මේක පැහැදිලි කරන්න පුළුවන් ටිකක් මේ ඩයග්‍රෑම් එකකින් මේ 9 විනියට තියෙන ස්ලයිඩ් එකට පොඩ්ඩක් ගියොත් එතකොට මේකේ දැන් ඕගලන්ට පේනවා මේ චේතනා විඥාන ඉදන් සත්‍ය පරාමාස කාය ග්‍රන්ථ කියලා මේ ස්ක්වයර් එකක් වගේ හදලා තියෙනවා. ඉතින් මේක මේ විඥානාහාර පාරනේ. මේකේ පල්ලෙයා තියෙන මොහොය. ඔය මෝහේ ඉඳන් ඉඳන් සත්‍ය දක්වා තියෙන රේඛාව අපි මෙහෙම කැරකෙව්වොත් එහෙම අංශක 360කින් මෙතන මේ ඉඳන් සත්‍ය ඉඳන් විඥාන්නේ තියෙන රේඛාව අංශක 270කින් විතර කැරකෙන්නේ. ඒක ටිකක් ලැගින් බිහයින් කියන එක තියෙනවා. අරක වගේම යන්නේ. මේක 90ක් යනකොට අරක 45ක් 47ක් අන්නේ වගේ ඉලා හිතන්නකෝ. එතකොට දැන් ඉතින් මෙතන ආපහු අපිට පේනවා මෙතන මේ ට්‍රයැංගල් වගේක් තියෙනවා. ඉතින් මේ ට්‍රයැංගල් එක මේ ජීවිත ඉන්ද්‍රිය වටා අපි කැරකෙව්වොත් ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍ර පරාමාස රේඛාව අංශක 360කින් අපි මේක වටා කැරකීමක් කියන එක කරනවා. දැන් අර යටින් කිව්ව එකේම වුණා වූ දෙයක් තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් මේක කරකවන්න මොකද වෙන්නේ? දැන් බලන්න ඔය මුලින් අපිට තියෙනවා ඉදන් සච්චේ ඉඳන් මේ විඥානීය පැත්තට ඇඟිල්ල දික් කරලා අන්න Tamanට අර නිට්ටයයි කියන කතාවක් තියෙනවා. එතකොට ඒක කැරකිලා ආවයන් පස්සේ ඕගලන්ට පේනවා මේක කැරකෙන්න ඔන්න පොඩ මේක හැරීම කියන එක තියෙනවා. දැන් මේ පැත්තට නම් ඇරෝ එක තිබුණේ, උඩ පැත්තට නම් තිබුණේ මේක හරහා කරකවන ටිකක් අංශක 90 ගේ විතර කරගෙනකොට ඔයගලන්ට පේනවා මේක අනිත් පැත්තට ගිහිල්ලා නේ. කොහොම ගිහිල්ලා ඉතින් දැන් තව ටිකක් යනකොට මේක මේ ඒක තියෙන්නේ පල්ලෙහා පැත්තට. තව චුට්ටක් යනකොට අන්න උඩ පේනවාද? මේ පැත්තේ උඩට නිට්ටයයි කිව්ව එක දැන් ඉතින් ඒක පල්ලෙහාට අනේ ඉස්සලා උඩ පැත්තට දිවිච්ච එක දැන් පල්ලෙහා පැත්තට යනවා කියන විදිහට සකස් වෙලා තියෙනවා. හොඳයි දැන් මේක පෙන්වන්නේ මේ අංශක 360කින් කරකෙලා. හොඳයි අපි හිතමු අපි තව ටිකක් කරකවනවා කියලා. තව දැන් මේ තුන පස්වෙනි රවුම. දැන් පස්වෙනි රවුමෙන් අපි තව ස්ටෙප්ස් දෙකක් තුනක් යනවා. 3-4. පියවර 3-4. අන්න ඒක වෙනකොට මෙතන මේ පල්ලෙහාට තියෙන එක දැන් අපි ජීවිත ඉන්ද්‍රිය වටානේ කරකවන්නේ. මොකද වෙන්නේ මේ ඇරෝ එක? මේ ඇරෝ එක අනිත් පැත්තට හැරෙනවා. දැන් අන්න පේනවා දරක රිවර්ස් වෙලා යනවා කියන එක. අන්න නිත්‍ය සංඥාව දැන් රිවර්ස් වීම කියන එක තියෙනවා. ඒකම තමයි අපි සරල උදාහරණයකින් කිව්වේ. අර තමන්ගේ පැත්තට ආවා අර A2 පැත්තට වතුර වැටුණා නම් ඒ කියන්නේ මුහුදෙන් ඔබට. එතකොට මගේ පැත්තට එනකොට මම සුඛයි කිව්වා නම් අනිත් පැත්තට යනකොටත් මට ඉතින් සුඛයි කියන්න බෑ. හැබැයි අපේ කල්පනාව ඕක ගියාට ආපහු එනවා. අන්න ඒ වගේ නිත්‍ය ස්වභාවයක්. ඉතින් මෙතන මේ හොඳ ලස්සන ධර්මයන් තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ පළවෙනි එකට පේනවාද මෙතන ලකුණු කරලා තියෙනවා. මෙතන C2 නිට්ටි පෙරදිට්ටිය, C1 අත්තදිට්ටිය දැන් තියෙන එක. එතකොට C2 greater than or equal C1 පුරාණ භාණ්ඩ පැවතුණා කියලා. දැන් බලන්න ඔය ආච්චිලගේ සීයාගේ භාණ්ඩ මේ අව තියෙනනේ පරම්පරාවක් නේද? ඉතින් හැබැයි ඒක පරණයිනේ නේ. දැන් ඉතින් අලුතෙන් එකක් අපි ගෙනහම දැන් මිනිස්සු බල්ලා කියන අයියෝ පරණේවනේ ඔය ගෙදර තියෙන එක. B1 greater than B2 අලුත් උපකරණවල නැවුම් භාවයක් තියනවා කියන එක තියෙනවා. ඊළඟට A1 greater than A2. ඒ කියන්නේ මේ අලුත් රූපය මගින් අපි පවිඥාන ධාරාව පැවැත්වීම කියන එක තියෙනවා. ඉතින් මේක එක එක විදිහට හිතන්න පුළුවන්. හරියට නිකන් හිතන්නකෝ මෙතන බෝලයක් තියෙනවා කියලා. ඒ බෝලේ උඩින් ඔන්න වතුරු පාරක් ආවා. එදින් චේතනාව ඒ පාර මේ පැත්තේ විඥාණයට. අර රූපේ පැත්තේ ඉඳන් ඉන්නේ නේද? වතුරු පාර වාගේ ඇවිල්ලා මේ පැත්තට එනවා වාගේ හැංගීම් බලන්න පුළුවන්. එතකොට එහෙනම් අපිට මෙතන අපි මේක භාවිතා කරන්නේ මෙන්න මේ රිවර්ස් වෙනවා කියන එක පෙන්වන්න. දැන් එහෙනම් අපිට පේනවා රැලි දෙකක් තියෙනවා. මෙතන මේ ධර්මයේ බලන විදිහත් එක්ක පෙන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් 7 වෙනි ස්ලයිඩ් එකට ගියොත් මේක පෙන්වන්නේ මේ අපි ජාති ඉඳන් ජරාවට යනකොට අපි විඥානී ඉඳන් චේතනාවට එනවා. ඊළඟට අපි ජරාවෙන් ඉඳන් ව්‍යාධියට යනකොට අපි චේතනාවෙන් ඉඳන් සංඥාවට එනවා. අපි ව්‍යාධි ඉඳන් මරණයට යනකොට අපි සංඥාවෙන් ඉඳන් රූපේ කරා යනවා. රූප සොයාගෙන යෑමක් කියන එක ඒක සිද්ධ වෙනවා. එතකොට ඔන්න ඔය අර්ථය තමයි අපි පෙන්වන්නේ. දැන් අන්න එක රැල්ලක් බෙදෙනවා. අපි ආපහු 3 වෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ රැල්ල මෙහෙම ඉස්සරහට එනවා. තව රැල්ලක් ඇවිල්ලා වතුර ටික A2 පැත්තට වැටුණා නම් අපි කිව්වා අනිත් පැත්තට යනවා කියලා. එතකොට අනිත් පැත්තට යන එක මේ රිවර්ස් වෙලා එන එක තමයි මේ පෙන්වන්නේ. දැන් මෙතන පෙන්නනෝ අත්තා නිසා මාන වෙනවා. අලුත් වස්තුව නිසා ඇති වෙනවා. ඉතින් දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? සංස්කාර නිසා ඇති වුණු විඥාණයට මාන වීම. මේක දැන් මේ රිවර්ස් වෙලා එන එක. ඉතින් මේක තමයි පහ තුන කියන්නේ සංඥාවේ ජරාව. එතකොට දැන් අන්න නිත්‍ය සංඥාව මේ පැත්තට එනවා. දැන් බලන්න මේ කර්වුස් දෙක මේ රැලි දෙක එකහුව වෙන තැනක් තියෙනවානේ. දැන් හිතන්න බලන්න C2 මේ පැත්තෙන් එන එකේ රිවර්ස් වෙලා එන එකේ A2. දැන් C2 A2 එකහුව වුණොත් ඉතින් මෙතනින් ඇඳ ගන්නකෝ තවත් කර්ව් එකක්. මෙහෙම ඇඳුත් මොකද වෙන්නේ? මෙහෙම ඇඳගත්තුත් ඕගලන්ට පේනවා මේ දෙක එකහුව වෙන තැන අර නැම්මක් වාගේ එක නැති වෙලා යනවා. මොකද භාග දෙකක් එකහුව කරාම අන්න සම්පූර්ණ එකක්. පේනවද? අන්න එකක් පිට එක පිටන රැල්ල කියන එක. අන්න ඒ අවස්ථාවේදී අර වක්‍රය මේක පෙන්වන්නේ ඒකයි. C2 ස්ථානයේදී නැම්ම නැති වෙලා යනවා. ඉතින් මේ මගින් සක්කාය දිට්ඨිය C2 යන ස්ථානේ හැදෙනවා. මේ වෙලාවේ C2 කින් දැන එක හැදෙනවා. එතකොට දැන් ඔයගලන්ට පේනවා මේ සීලබ්බත පරාමාසය කියන එක දකුණු පැත්තේ ලකුණු කරලා තියෙනවා. මේ චේතනාව වම් පැත්තේ, මේ චේතනා විඥානයේ අතර අන්න මේ දෙක සම්බන්ධ වෙලා නිකන් අර නැම්මක් නැහැ. දැන් සමතලා වෙලා වගේ එක තියෙනවා කියන ස්වභාවය තියෙනවා. එතකොට දැන් මෙතන මේ සීලබ්බත පරාමාසය තුල තියෙන්නේ මොකද්ද? ඒකේ 4-2 පරාමාසු සුඛේ. සංස්කාර නිත්‍යභාවයත් සමග එකතු වෙනවා. ඒ කියන්නේ 4-2 විඥානීය මේ අතත් නිත්‍ය වශයෙන් අපි වරදවා වටහා ගැනීමක් කියන එක කරනවා. සක්කාය දිට්ඨිය තුල තියෙන්නේ එම නිත්‍යභාවය වෙනවා. මේ සුඛේ නිසා ඇතිවන්නා වූ නිත්‍යභාවයක් ලෙස වටහා ගන්න ඕන. එතකොට දැන් ඉතින් මෙතන පෙන්නනවා අපිට මේ සංස්කාර මිය ගියයි කියලා. නමුත් පවතිනවා කියන මතයක් ඒ තමන් තුළ ඇති වෙනවා පහ වෙනකොට. ඉතින් මෙතෙන්දි මානිය කියන එක උග්‍රයි. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී මේ සොයන්නා වූ දේ ලැබුණයි කියලා සතුට වෙනවා. කොමක්ද හොයන්නේ? මිච්ඡා දිට්ඨිය තමයි අපි හොයනවා කියන එක තියෙන්නේ. අත්තා කියන මිච්ඡා දිට්ඨිය. කොමක් නිසා අපි සතුට වෙනවද? අපි සතුට වෙන්නේ කඩා වැටුණත් නැවත සෑදීම කියන එක. දැන් උදාහරණයකට ගන්නකොට පාසල් යන වයස දරුවෙක්ගේ ඔරලෝසුව නැති වෙනවා. ඉතින් එයා හරි දුකෙන් ඉන්නවා. ඉතින් හිතන්නකො ඔය එයාගේ මාමා කෙනෙක් ඉන්නවා කියලා මැණික් විකුණන. ඒ මාමා මැණික් විකුණලා යන ගමන් ඔන්න ඔය ගෙදෙට්ට එනවා. ඇවිල්ලා අහනවා මොකද පුතේ බොහොම නිකන් දුකෙන් වගේ ඉන්නේ කියලා. ඒ පාර ගිනවා නී මාමේ මගේ ඔරලෝසුව නැති වුණා කියලා. ඒ පාර මාමා එයාගේ උරලෝසුව ගලවලා දෙනවා ආපුතේ මෙන්න මේක දාගන්න කියලා මේ ඒක මේ රත්තරන් වලින් චේන් එක එහෙම තියෙන ඉතින් හොඳ උරලෝසුවක්. ඉතින් දැන් බොහොම සන්තෝසයි නේද? ඉතින් දැන් ඔන්න දැන් අර නැති වෙච්ච එකම හොඳයි කියලා තමයි එයාට හිතෙන්නේ ඊට පස්සේ ගත්තාම. දැන් ඔන්න පාසල් එහෙම ගියාම යාළුවෙක් ඉඳන් කියනවා අනේ වාගේ උරලෝසුව නැතිලා ඔයා තාම දුකේ නේද? නෑ මෙයා පූජාරුවට අතක් පෙන්නනවා නේ. ඉතින් දැන් අර බලුවාම පේනවා මේක අරක තිබිච්ච එකටත් වඩා හොඳයි කියලා. දැන් දෙපැත්තකින් ඇවිල්ලා මේක හරි ගියා නේද? මාමා ඇවිල්ලා මේක මගේ බිඳුනේ නැහැ, කැඩුනේ නැහැ. අන්න ඒ වගේ තමයි දැන් මේ රැලි දෙක එකහුව වෙලා දෙපැත්තකින් හැම වෙලා හරි මගේ මේ දික්තිය කියන එක පැවතුනා කියන එක තියෙනවා. ඉතින් එතකොට ඒක සතුටු වීම කියන එක තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සක්කාය දික්තිය කියන එක අපේ මේ ඇදවිලා යන්නේ. මේක කැඩෙනවා ආපහු තව එකක් එක්ක එකහුව වෙලා යාවෙලා මේක හරි යනවා. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු, හතරවෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ මේ පෙන්වන්නේ මේ නන්දිය කියන එක පරාමාස ගත වීම. ඒක මේ හයවෙනි රවුමේ හතරවෙනි පියවරේදී තමයි සිද්ධ වෙන්නේ. දැන් ඉතින් අර අපි ඉස්සෙල්ලා කතා කරපු වේව් එක නිකන් ඉන්නේ නැහැ නේද? රිවර්ස් වෙලා යන එක මෙහෙම තව තව ඉස්සරහට යනු මේ අපෙන් ඉස්සරහට යනු කියන එක තියෙනවා. අපි ලස්සට රිවර්ස් පැත්තට තමයි ඒක යන්නේ නේද? ඉතින් අරහින් ඉස්සරහින් තව එකක් එන්න. මේ දෙක ආපහු එක්වෙන අවස්ථාවක් නැවතත් මේ පෙන්නනවා. එතකොට දැන් මෙතන හිතන්න බලන්න. දැන් ඔය මාළුවෙක් අපි හිතමු. ඔය වතුර ජලාශයක වාගේක පීන පීන ඉන්නවා. ඉතින් එයාට එහා පැත්තට යන්න බැරි වෙන්න මේ ගලක් පර්වතයක් තමයි තියෙන්නේ. දවසක් ඉතින් වතුර වැඩියෙන් වැටිලා දැන් ඉතින් මේ පර්වතයට උඩිනුත් වතුර ගලනවා. දැන් ඉතින් මාළුවා මොකද කරන්නේ? කං චණ්ඩි ගමට වාගේ අරක උඩිනුත් යනවනේ. ගියායින් පස්සේ ඉතින් ගලෙන් එහා පැත්තට ඇදගෙන වැටිලා දැන් ඉතින් ඊට පස්සේ කුඩු වෙලා යනවා වගේ. ඒත් ඉතින් මේක වරලා ගහලා හරි කොහොම හරි දඟලලා ඔය මඩ කඩිටියකට හරි රිංග ගන්නවා කියන එක තියෙනවා. ඒ කියන්නේ මේ ගලේ වැදිලා කුඩු නාගේ මෝහ ගලේ වැදිලා කුඩු වෙනවා. දැන් ඔයගලන්ට පේනවා නේද මේ සංඥා නාම රූප පරාමාස කාය ග්‍රන්ථ ඔක දික් කරාම එන්නේ මෝහයටනේ. ඉතින් ඒක කුඩු වුණත් අපිට පවතිනවා කියන හැඟීම තියෙනවා. එතකොට එහෙමනම් මේ පැත්තෙන් සංඥාව පැත්තෙන් එනවා පවතිනවා කියලා. ඒ කියන්නේ අර නিত্য සංඥාව පසු දිසාවට යන නිසා ඇතිවෙන්නා වූ බලපෑම තමයි මේ පෙන්වන්නේ. අර රිවර්ස් වෙලා යන වේව් එකෙන් එන්නා වූ එක. දැන් අතන ඉස්සරහින් තව වේව් එකක් එනවනේ නේ. එතකොට දැන් මෙතන ඕගලන්ට පේනවා මේ නන්දි යගේ කියන එක මේ වේදනාව ඉක්මවලා ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඔය නන්දියක්ගේ වේදනාව ඉක්මවලා එනවා කියන එක පැහැදිලි කරනවා නම් ඔයගොල්ලෝ දන්නවා මේ වේදනාවත් එක්ක තණ්හාව කියන එක අපි එහෙම ලකුණු කරනවා. ඔය දොළ දුකයි කියලා කියන්නේ නේද? කාන්තාවක් ඒ ප්‍රෙග්නන්ට් වෙලා හැම ඉන්නවා නම් ඉතින් එයාට ඔය දොළ දුක වගේ තියෙනවා. එයාට ආහාරත් ඕනේ. එයා කන්නේ එයාට විතරක් නෙමෙයි අර බඩේ ඉන්න දරුවා ගැනත් හිතලා පේනවා. දර ඉස්සලා වගේ නෙමෙයි ඩබල් ගතියක් කියන එක එයාට තියෙනවා. එතකොට ඒකේ ආහාරයෙන් වන සුඛය නිසා නන්දිය ඒ වගේම එසේ පැවැත්වීමට කැමැත්ත. ඉතින් නන්දිය කියන්නේ මෙරළයිප දෙන්න කැමැත්තනේ නේද? පුණු පුණා මේ යන්න තියෙන කැමැත්ත කියන එක. එතකොට දැන් මෙතන අපි පෙන්නනවා ඔය ආපසු එන්නේ රැල්ලේ මේ යන C2 පැත්ත කළු රේඛාව කියලා හිතන්න. එතකොට ඉදිරියට එන රැල්ලේ A2 පැත්ත රතු රේඛාව කියලා හිතන්න. ඉතින් ආපහු වේව් දෙක එක්කව වෙනවා මේ නාම රූප කියන තැනදී. දැන් පේනවද මේ භාග දෙකක් එක්කව කරලා ආපහු සම්පූර්ණ අගයකට එනවා. ඒක තමයි මෙතන ලකුණු කරලා තියෙන්නේ. එතකොට දැන් බලන්න අපි ඉස්සෙල්ලා අර සක්කාය දිට්ඨියේ මෙතන සීලබ්බත පරාමාසයේ මේ පැත්තේ තිබුණා නේ. ඉතින් මේක පීනගෙන වාගේ යනකොට දැන් අර ඉස්සෙල්ලා තිබිච්චා වූ ඒ සීලබ්බත පරාමාසයේ ඒකත් එනවා මෙහා පැත්තට. එතකොට ඒක චේතනාවත් එක්ක තන පෙළ ගැසීමක් කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මේ පෙන්වන්නේ මේ අගයන් දෙක ලකුණු කරලා එකතු කරායන් පස්සේ ඉතින් මේ කර්ව් එක හැදෙනවා. සක්කාය දිට්ඨිය වම් පැත්තට ගිහිල්ලා තියෙනවා. ඉතින් සීලබ්බත පරාමාසයේ මැද්දේ සත්‍ය වශයෙන් විචිකිච්ඡාව මේ යන පැත්තේ තමයි ඒක තියෙන්නේ. එතකොට දැන් ඔය මේ ඒ කියන්නේ මෙතන විචිකිච්ඡාව තියෙන ඉතින් සංස්කාර පැවතිය හැකිද කියලා ඒකේ සැකයන් එහෙම තියෙනවා නේද? එතකොට මෙතනදී නන්දියත් පහේ පහේදී හටගත් අත්තා යන අදහසත් අපි ඉස්සෙල් ස්ලයිඩ් එකේ සාකච්ඡා කළ නිත්‍යභාවයට වඩා තුනී වූ නිත්‍යභාවයක් සක්කාය දිට්ඨිය තුල ගැබ් වෙනවා. ඇයි තුනී වෙච්ච නිත්‍යභාවයක් කියලා කියන්නේ? තුනී වෙච්ච නිත්‍යභාවයක් කියලා කියන්නේ ওই පහ තුන සංඥාව ජරා වුණානේ රිවර්ස් වෙලා එනකොට නේද? එතකොට ජරා වුණා නම් ඒ චිත්තය තුල එම සංඥාව නිසා ඇති වුණු ව්‍යාධි ස්වභාවය කියන එක හට ගන්නවා. මේ නිසයි තුනී වූ නිත්‍යභාවයක් තියෙනවා කියලා කියන්නේ. අර ව්‍යාධි ස්වභාවය තියෙනවා නම් ඉතින් කියන්න බෑ නී ඉස්සෙල්ල වගේ නේද? එතකොට දැන් මේ අවස්ථාව තමයි අපි මේ පෙන්වන්නේ. අපි ජරාවෙන් ඉඳන් ව්‍යාධියට යනකොට මතකද අපි අර 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වුවේ ජරාවෙන් ඉඳන් ව්‍යාධියට යනකොට අපි චේතනාවෙන් ඉඳන් සංඥාව දක්වා ගමන් කිරීම තමයි මේ පෙන්වන්නේ. ඉතින් දැන් ඕගලන්ට පේනවා අර දිට්ඨියගේ අඩු වුණා. මේ තුනිය වූ නිත්‍යභාවයක් නිමෙතන තියෙන්නේ. දිට්ඨියගේ අඩු වුණාට නන්දිය මගින් වැඩේ බවත් වෙනවා. දැන් උදාහරණයකට ගන්නකෝ අපි හිතමු අර මහත්යා කෙනෙකුයි නෝන කෙනෙකුයි ඉන්නවා. තරුණ ජෝඩුව බබෙකුත් ඉන්නවා. මහත්යා තමයි රස්සාව කරන්නේ, නෝන රස්සාව කරන්නේ නැහැ. දැන් ඉතින් හිතාගෙන ඉන්නේ ඉතින් අපි මහත්යා හොයාගෙන ඉනවා, මම හොයාගෙන අපි කාලා බබා හදාගෙන ඉන්නවා කියලා. ඉතින් හදිසියෙම ওই මහත්යා මැරෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙනවා. මැරුණාම නෝනා මොකද කරන්නේ? ඉන්දියාපොයි කුල්ලා හරි අර ළමයාට උගන්වනවා. ළමයාට උගන්වලා ඉවිල්ලා දැන් ඉතින් ළමයා දොස්තර කෙනෙක් වෙලා කියන්නකෝ. දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා මහත්යා මලයි කියලා මං නිකන් හිටියේ නෑ. මම ඉන්දියාපොයි කුල්ලා හරි ළමයාට ඉගැන්නුවයි කියලා. බොහොම සන්තෝෂයෙන් නේද කියන්නේ? පේනවද? එතකොට අර දැන් අපිට පේනවා අපි ඒ නන්දිය මගින් හරි මේ වැඩේ කරා කියන එක. දිට්ටි අඩු වුණාට නන්දියෙන් හරි ඒ වැඩේ කළා. එතකොට දැන් මෙතන ඊළඟට පේනවා මේ පරාමාසගත වෙන්නේ මේ ඒ චේතනාගය කුමන චේතනාගයද? පහේ පහේදී සක්කාය දිට්ටි නිරූපණය කළ සුඛේ නිසා ඇති වුණා වූ නිත්‍යභාවය. අර මුලින් සක්කාය දිට්ටි මෙතන මැද්දේ තිබුණේ නේද? මේ පැත්තේ සීලබ්බත පරාමාසය. ඉතින් මේක පීනගෙන වාගේ ගියායින් පස්සේ තමන්ට පේනවා අර සක්කාය දිට්ඨිය නිරූපණය කළ සුඛය තමයි අපේ මේ සීලබ්බත පරාමාසය තුළට ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් එහෙමනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. පස්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ මේ පෙන්නනෝ 6 වෙනි රවුමේ 4 වෙනි පියවරේදී, ඒ කියන්නේ නන්දිය පරාමාසගත වෙච්ච අපි ඉස්සෙල්ලා බලුපු එක. ඒකෙන් පස්සේ අපි අහංකාර වෙනවා. මේදී තමා රූපයයි ගැනීම අත්තනිවා රූපං ආංකාරය නිසා රූපයේ සතුට සෙවීමත් කියන එක සිද්ධ වෙනවා. දැන් මෙන්න මේ අවස්ථාවේදී මේ සංඥා වේදනා දක්වාම පෙළ ගැසීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ 7 7 වෙනි රවුම 4 කියන ස්ටෙප් එකෙන් පස්සේ. එතකොට දැන් මෙතන මේ සංඥා චේතනා තියෙන තැන ඕගලන්ට පේනවා මේ සංඥා වේදනා තියෙන තැන පෙර අත්තා කියලා ලකුණු කරලා තියෙනවා. ඒ වගේම ඉතින් සුබයි කියන එක මේ වේදනාවෙන් ඉඳන් චේතනාවට ලකුණු කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව තේරුම් ගන්න නම් දැන් ඔය ඕගොල්ලෝ සංගීත සම්දර්ශන වලට එහෙම ඉස්සර ගිහින් තේනවනේ නේද? ඉතින් ඔන්න බලනකොට ඔන්න ජෝතිපාල සින්දු කියනවා නේද? බයිල වාගේවා. ඉතින් මිනිස්සු එතකොට නටනවා නේද? ඉතින් නටනටා ඉන්නකොට දැන් අර ඕගනයිස් කරන එක්කෙනා දානෝ යමරදේව වගේ කෙනෙක් ඊළඟ දෙකට දාපු ගමන් ඉතින් අරගොල්ලන් අර බහැලා යනවනේ. ඒගොල්ලෝ දැන් අර කියන්නේ ජෝතිපාලට කියන one more කියලා. තව එකක් කියන්නේ කියලා නේ. එතකොට අර තමන් නටනටානේ ඉන්නේ. එතකොට අපි මේ නටන පුද්ගලයා ඒකට ගැළපෙන සින්දුව හොයනවා. වෙනවද? අමරදේව දැම්මා මේක හරි ගියේ නෑ යාට. අර නටන එකට ගැළපෙන එකක්. ඉතින් ඕක තියෙන්නේ ඔය පරාමාසයට යටින් අපි දන්නවනේ අර අහංකාරය එහෙම තියෙනවන් නේද? බය අගතියයි අතර මමංකාර අහංකාර කියලා ඊයේ බැලුවේ නේ. එතකොට මේ අහංකාරයට ගැළපෙන සින්දුව නටන මට ගැළපෙන සින්දුව හොයනවා කියන එක. ඔන්න ඒ අර්ථය තමයි යෝකෙ තියෙන්නේ. එතකොට එහෙම වෙලා තමයි මෙතන මේ සංඥාව තියෙන තැනින් අර දෙක එක්කහුව වෙලා අන්න ඒ සංඥා වේදන දක්වා පෙළ ගැසලා සක්කාය දිට්ඨිය මෙතෙන්ට එනවා. එතකොට ඊළඟට ওই සක්කාය දිට්ඨිය තුල ගැබ් වෙලා ඇත්තේ අහංකාරය නිසා ඇතිවුණු අතිමාන ස්වභාවයක්. මෙන්න මේක තුල තියෙනවා සුඛ අත්ත නිත්‍යයට අමතරව මානය කියන එකත් පවතිනවා. දැන් අර සින්දුවෙම හම්බුණා නම් මානයිනේ නේද? හරි මගේ නටනයකට ගැළපෙන සින්දුව. අපි සින්දුව නිසා තමයි නැටුවේ. සින්දුව ස්විච් ඔෆ් කළාට පස්සේ අපි නටනයකට සින්දුව හොයනවා. ඕක තමයි අපේ ජීවිතයේ තියෙන්නේ. ඒත සීලබත පරාමාසය තුල නන්දිය පහ පහේදී අත්තා සුළුමු සුකුමු නිට්ටියගේ නාම රූප ලෙස තැම්පත් වෙලා තිනවා කියන එක පේන්නේ. ඉතින් දැන් මෙන්න මෙතෙන්දී ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනි. දැන් අපි පෙන්වන්නේ මේ 6 4 දී දිට්ටියගේ අඩු උනත් නන්දිය මගින් හරි පැවතුණා කියලා. එතකොට ඒකේ මිච්ඡා දිට්ටියක් නේද? එතකොට දැන් අපි දන්නවා මමංකාරයට මිච්ඡා දිට්ටි එක්කව කළාම අහංකාරය කියන එක ඇති වෙනවා. ඉති රූප සොයනෝ ඒව ලැබෙන්නේ පෙර අත්තා ලැබුණායයි කියලා සතුට වෙලා මාන වෙනවා. ඉතින් ඕක තව ලස්සන්ට බලන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් අපි හිතමු මේ අස්සේ කුඩ ඉන්න මිනිසෙක්. එතකොට දැන් ඔය අස්සයා තමයි එයා ඒ කියන්නේ යාගේ පිට උඩ වාඩි වෙලා ඉන්නේ පරාමාසෙ උඩ තමයි ඉන්නේ යම්. එතකොට අර මිනිසයා තමයි සංඥාව. ඉතින් අස්සයාගේ ඔළුව ගන්න චේතනාව කියලා. දැන් අපි දන්නවා මේ සංඥා චේතනා එකතු වෙලා අහංකාරය සහ මමංකාරය අතර වෙනස සොයා ගන්නට නොහැකි තරමට ඒ දෙන්න එකතු වෙලා බ්ලෙන්ඩ් වෙලා ඉන්නවා කියන එක පේනවා. ඒ කියන්නේ දැන් ඔන්න අපි හිතමු අස්සේ කුඩ මිනිසෙක් ඉන්නවා නේද? දැන් ඉතින් යා ටිකක් අහංකාරයිනේ. මම ඉන්නේ උඩින්. මං ඉන්නේ අස්සයා උඩ. ඔයගොල්ලෝ ඉන්නේ බිම නේද? කියලා එහෙම තියෙනවා. ඉතින් දැන් ඔන්න ඕගලන්ට පේනවා එක වෙලාවක දැන් ඔන්න දෙන්නත් එකට යන වෙලාවල් තියෙනවා. අස්සාරෝකයා මෙහෙම යන්නේ කිව්වහම අස්සයාත් ඒ විදිහට යනවා. දැන් පෙලක් වෙලාවට බැලුවහම හිතන්නකෝ ඉස්සරහින් නිකන් වැලක් හරි මොකක් හරි එකක් තියෙනවා. අස්සයා පාතයිනේ ඔළුව නේද? ඌට ඒ යන විදිහට යන්න පුළුවන්. අර මිනිස්සයාට මොකද වෙන්නේ? දැන් ඔළුව එයා දෙකට නැමිලා හරි අරකින් වැලෙන් බේරෙන්න වෙනවා නේද? එතකොට අන්න ඒ වෙලාවේදී අර චේතනාවෙන් ඒකේ වැඩේ කළා කියන එක තියෙනවා. එතකොට ඊට පස්සේ ආපහු ඒ කියන්නේ ඉතින් ඔය මේ අහංකාරය මමංකාරය ගැන තමයි මේ කියන්නේ. එතකොට මමංකාරය ඉන්නේ අහංකාරය උඩ. පරාමාසයේ කතාවත් එක්ක අහංකාරය. ඉතින් තව වෙලාවකට මේ අපිට පේනවා මේ දෙන්න අරක උඩ මම ඉන්නවා මේ අස්සයා උඩ මම ඉන්නේ කියන කතාව තියෙනවා. මේ දෙන්න එකතු වෙලා තියෙන අවස්ථාව. ඉතින් මේ අවස්ථාව වෙනකොට මේ දිට්ටි උපාදානයේ කියන එක බොහොම ස්ට්‍රෝං වෙලා තියෙනවා. ඒ කියන්නේ බලන්න යමක් නැති වුණාට නැති උනායි කියලා නෑ නේද? මම මාව නැට වෙන්න තිබුණා වූ යම්කිසි දෙයක් තියෙනවද මට ඒක ආපහු හම්බ වුණා. ආ නටන මනුස්සයාට සින්දුව හම්බ වුණා වගේ. එතකොට උතන දිට්ටි උපාදානෙ බොහොම ස්ට්‍රෝං. දැන් එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකට 8 වෙනි රවුමේ 2 පියවරේදී රූපේට සුඛය පැවරීම දිට්ටි අනුසයාරා සිදුවෙනු. මෙහිදී රාගසල්ලේ මගින් රූප ස්පර්ශ කරනවා. එම නිසා සක්කාය දිට්ටිය වම් දිසාවට ගිහිල්ලා ස්පර්ශය සමග පෙළ ගැසීම කියන එක සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට අත්තානු දිට්ටිය නිසා රූපේ තමා වශයෙන් ගැනීම කියන එක සිද්ධ වෙනවා. රූපං අත්තතෝ සමුනුපස්සති කියන එක. ඉතින් එතන බොහොම ගැඹුරුයි නේද? බුදුහාමුදුරුවෝ පෙන්නේ රූපං අත්තතෝ සමුනුපස්සති. රූපවන්තං වාත්තාන ආදී වශයෙන් පෙන්නනවන්නේ. එතකොට දැන් අපි හොයාගෙන ආවා. කැඩිලා බිඳිලා තමයි මැරිලා වැටලා වගේ තමයි අන්තිමට ආවේ නේද? ඒ කියන්නේ මතකද? 5 6 4 7 4 උහුම් වෙලා නේ ඇවිල්ලා තියෙන්නේ. හරි ගිහිලා කුඩු වෙලා ඇවිල්ලා. දැන් ඉතින් අන්න අපිට රූපය හම්බ වුණා කියන අර්ථය. එතකොට මේ වෙලාවේදී ඔයගොල්ලෝ අපේනවා මේ සක්කාය දිට්ඨි තුල ගැබ් වෙලා තියෙන්නේ රූපේට සුඛ යන මතේ පැවරීමත් එමාගයන්ට රාග වීමත්. අන්න ඒක තමයි නන්දි රාගය කියලා කියන්නේ. අර වම්මික සූත්‍රයේ අපි කතා කරන්නේ ස්පර්ශයේ කියන තැන ලකුණු ගන්න පංචකාම ගුණ ඊළඟට 9 කාණ්ඩ පෙන්වන්න ඕන නන්දි රාගය කියන දෙක අපිට එහෙනම් ඒ වෙලාවේ හොඳට වැටහිම කියන එක තියෙනවා. ඒ කියන්නේ නන්දි රාගය කියන්නේ සක්කාය දිට්ඨිය තුල අපිට තියෙන සුඛයයි කියන මතේ. ඒ කියන්නේ අර 6 4 අපි කිව්වේ මහත්යමලයි කියලා මේ යහුනේ නෑ මට මේ ඉන්දියාප්පු කුල්ලා හරි ළමේටි ගන්නවා කියලා. එතකොට ඒ දික්තිය බිඳලා ගිහිල්ලා. හැබැයි ඉතින් එයාගේ මේ සුඛයි කියන කතාව ඒකේ තියෙනවා. එතකොට ඒකට රාග වෙලා තමයි අපිට මේ නන්දි රාගය කියන එක තියෙන්නේ. එතකොට සීලබ්බත පරාමාංශය තුල ආහංකාරාගේ සංඥාවක් ලෙස තැම්පත් වෙලා තියෙනවා. හරි, හත හතරෙදි ඇතුණු සංඥාවනේ නේද ආහංකාරේ? දැන් ඒක එනවා සීලබ්බත පරාමාංශයට. එතකොට ඊට පස්සේ තින් මේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව තියෙන ඉතින් මේ නාම රූපයන් කියන ඒවා පවතීද කියලා එයාට සැකයි මේ අවස්ථාවේදී. ඊළඟට දැන් අපි දැන් බලාගෙන ආවා මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඉඳන් හයවෙනි ස්ලයිඩ් එක දක්වා. බලන්න මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ මේ යට වාක්‍යයක් කියලා තියෙනවා නේ. එතකොට ඊට පස්සේ දැන් හතරවෙනි ස්ලයිඩ් එකේ දෙවෙනි වාක්‍යය. ඊළඟට ওই විදිහට පස්වෙනි ස්ලයිඩ් එකේ තුන්වෙනි වාක්‍යය. දැන් හතරවෙනි ස්ලයිඩ් හයවෙනි ස්ලයිඩ් එකේ හතරවෙනි වාක්‍යය ලියලා තියෙනවා. ඉතින් මෙන්න මේ මගින් චක්‍රයක් හැදෙනවා ටේබල් එකක්. එතකොට අපි යන්නේ ටේබල් එක බලමු හත්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. දැන් ඉතින් මේ ටේබල් එකේ අපි ලකුණු කරලා තියෙන්නේ අන්න මේ පළවෙනි පේළිය කියන්නේ අපි අර තුන්වෙනි ස්ලයිඩ් එකේ තිබුණා වූ ලකුණු කරලා තියෙන ධර්මයේ පහ පහ අත්ත සුඛේ අත්ත නිසා ඇතිවන නිත්‍යභාවය. ඊට පස්සේ සුඛයි සුඛයයි කියන එක සැක වෙනවා කියන එක තියෙනවා. ඊළඟට දැන් බලන්න මේ දෙවෙනි රෝ එක වෙනකොට දෙවෙනි පේළිය මෙතෙන්ට එනවා නන්දිය පහ පහේදී අත්ත සුළුමු සුකුම නිත්‍යාගයක්. සුළුමු සුකේ කියලා කියන්නේ මතකද පහ තුන වුණාම සංඥා ජරා, ඒක නිසා හය හතර එනකොට අර ව්‍යාධි ස්වභාවය. ඉතින් එහෙම තියෙනවා. දැන් බලන්න අර සක්කාය දිට්ඨිය තිබිච්ච එක ඒ සුකේ නිසා ඇතිවන නිත්‍යභාවය, අන්න ඒක එනවා සීලබ්බත පරාමාසයට. මොකද අපි මේ පේනවාද අපි එක පැත්තකින් ඉඳන් මෙහෙම යනකොට අනිත් පැත්තට එනවනේ නේද? එතකොට එහෙනම් මේකේ තියෙන ගතිය දැන් අපි මෙහෙම පීරගෙන එනකොට චේතනාව යමක් තිබුණාද දැන් විඥාණයට චේතනාව හම්බුණා වාගේ, ඊට පස්සේ තව ටිකක් මෙහාට උණු සංඥාව යමක් තියෙනවාද ඒක චේතනාවට හම්බ වෙනවා. අන්න ඒ වගේ හිතන්න. එතකොට සුඛය නිසා ඇති වෙන නිත්‍යභාවය මෙතෙන්ට එනවා. නිත්‍යයි කියන එක සැක වෙනවා. ඒ කියන්නේ හතර දෙක විඥාණී මීගියයි කියලා අපි ඊයේ බැලුවානේ නේ, මතකයිනේ නේද? අර බෙල් ෂේප් කර්ව් දෙක බැලුවේ හතර දෙක විඥාණී මරණය අපි නිත්‍යයි කියලා ගත්තා කියලා. ඊළඟට ඊළඟ පේළියට එනවා අහංකාරය. දැන් ඉතින් මේ අර දැන් දන්නවනේ අර නටන මිනිස්සයා අර නේද? එයාට සින්දුව හම්බුණා කියලා කතාව තියෙනවා. එතකොට නන්දිය පහ පහේදී අත්ත සුළුමු සුකුම නිත්‍ය. ඒක මේ මෙතන සක්කාය දිට්ඨිය තියෙන එක ඒක නිකන් කොපි කරලා මෙතන ලියනවා වගේ තමයි. එතකොට නන්දි වන්නේද සැකයි. හය හතරේදී වෙනකොට අපිට ව්‍යාධිය සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට අවසානයකට එනවා නන්දි රාගය. ඉතින් ඒ වෙලාවේ මේ රූපේට සුඛයි කියලා මතය පවර්ලා තිනවා කියන එක සිහි කරන්න. ඊළඟට අහංකාරාගය. අර තුන්වෙනි පේළියේ තියෙන අහංකාරය දැන් ඇවිල්ලා තිනවා සීලබ්බත පරාමාසයට. ඒක සංඥාවක් ලෙස. අහංකාර සංඥාව මගේයි කියලා ගන්නවා ගන්න වටිනවද කියන එක එනවා. ඉතින් අපි මේක පෙන්නවා මේකේ කොහොමද බලන්නේ කියලා. ඒ කියන්නේ පහ තුන සංඥා ජරා. ඉතින් පෙර නিত্য සංඥාව රිවර්ස් වෙලා ඒකත් එක තමයි ආරම්භ වුනේ නේද? අර අපි පෙන්වන්නේ තුන්වෙනි ස්ලයිඩ් එකේදී එහෙම. ඒක පසු දිශාවට ගිහිල්ලා ඊට පස්සේ දැන් ඉතින් අපි සංඥාව ඉඳන් අපි මේ රූපය දක්වා යනකොට අපි ව්‍යාධි ඉඳන් ඒ මරණය කරා ගමන් කිරීම තියෙනවා. සංඥාව ඉඳන් රූපයට යනකොට අටවෙනි රවුම, ඒක වෙනකොට ව්‍යාධි ඉඳන් මරණයට. මෙතන මේ රවුම සහ පියවර මෙතන මේ පේළිය තමයි මෙතන පෙන්වන්නේ. ඒ කියන්නේ අපි හොයාගෙන ගියා නේද? ජාති ඉඳන් ජරාවට යනකොට විඥාණය ඉඳන් චේතනාවට, ජරාවෙන් ඉඳන් ව්‍යාධියට යනකොට අපි චේතනාවෙන් ඉඳන් සංඥාවට. ඒතකොට සංඥාවෙන් ඉඳන් රූපයට යනකොට ව්‍යාධි ඉඳන් මරණයට කියන එකට. එහෙමනම් අපිට පේනවා මේ රවුම 5 6 7 8 වෙනකොට අපිට මේ මරණය කියන එක සිද්ධ වෙනවා. පහය හතට වෙනකොට ඊළඟට 1 2 3 4 වෙනකොට ජාතිය, 1 2 3 4 න් ජාතිය කියන එක සිද්ධ වෙනවායි කියනවා. ඉතින් දැන් මේකේ මේ ඔය මේ සංඥාවෙන්දා රූපයට ආවනම් ඔය කාම උපාදානිය කියන එකේ ප්‍රබල වෙනවා ඒ අවස්ථාව වෙනකොට. දැන් ඉතින් මේකේ හොඳ භාවනාවක් ඕගොල්ලන්ට පේනවා. මේක තමයි ඕගොල්ලන්ගේ ප්‍රධාන භාවනාව. දැන් බලන්න මෙන්න මෙතනින් පටන් ගන්න. මේ දෙවෙනි පේළිය තුන්වෙනි කොලම් එකෙන් පටන් ගන්න. සැකේ ලකුණු කරන තීරුව දෙස බැලුවොතින් මොකද්ද කියන්නේ? නිට්ටයයි කියන එක සැකයි කියලානේ. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේයි කියලා ගන්න වටිනවද? කොහොමද එන්නේ? අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේයි කියලා ගන්න වටිනවද? අහංකාර සංඥා මගේයි කියලා ගන්න වටිනවද? මේ තුන්වෙනි කොලම් එකේ දෙවෙනි එකෙන් පටන් අරගෙන පල්ලෙහාට කියවගෙන එන්න. ඒක තමයි ඔකේ පෙන්වන්නේ. ඉතින් අර රාග මේ තමන් රූප රාග එහෙම දන්නේ එක්කෙනාට හොඳ ලස්සනට ඕක පැහැදිලි වෙනවා නේද? මතකදර 6-2 ඒ විදිහට 6-4 පීක් එකට ආව ඊට පස්සේ ඒක බහැලා යනවා කිව්වේ. එතකොට අන්න ඒ විදිහට මෙතන අලුතින් බලන කෙනෙකුට මෙන්න මේ කෑල්ල හොඳට බලනවා. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේයි කියලා ගන්න වටිනවා. දැන් අපි මෙතන ඉඳන් වම් පැත්තට එනවා. ඒ කියන්නේ මගේයි කියලා ගන්න වටින්නේ නැත්තම් නන්දි වීම වටින්නේද? ඒක තමයි මේ පෙන්වන්නේ. මගේයි ගන්න නොවටින්නේ නන්දි වීම. ඒ කියන්නේ රූපේට සුඛයයි කියලා පැවරීම වටින්නේද කියන එක එනවා. ඉතින් මෙතෙන්දී Nirodha hitan ඇති වෙනවා. දැන් මෙතෙන්ට ආවට පස්සේ දැන් අපි කල්පනා කරනවා උඩ පැත්තට. අපි යන්න හදන්නේ උඩට. පල්ලෙහැන් පටන් ගත්තාම නන්දි වීම නොවටින්නේ නම් එනම් මෙරි ඉපදීම නොවටින්නේ නම් දුකවන්නේද සුඛවන්නේද? ඔන්න සරියුත් හාමුදුරුවන්ගෙන් ඇහුවා විෂ්ණු වහන්සේ නමක් මේ සුඛයි කියන්නේ මොකද්ද දුකයි කියන්නේ මොකද්ද කියලා. සරියුත් හාමුදුරුවෝ කිව්වා ඉපදෙනවා නම් දුකයි ඉපදෙන්නේ නැත්නම් සුඛයි කියලා. එතකොට ඒක තමයි මේ පෙන්නන්නේ මෙරි ඉපදීම නොවටින්නේ නම් දුකවන්නේද සුඛවන්නේද? ආපහු රූපයක් හොයාගෙන යන්න වටිනවද කියන එක බලන්න. ඉතින් ඒක තමයි භාවනාව. භාවනාවට ගන්නෙ මෙතනින් පටන් ගන්නවා. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේයි කියලා ගන්න වටිනවා. මගේයි කියලා ගන්න වටින්නේ නැත්නම් නන්දි වීම වටින්නේද නැද්ද? නන්දි වීම නොවටින්නේ දුකවන්නේද සුඛවන්නේද? එතකොට මෙරි ඉපදීම නොවටින්නේ නම් නන්දි කියන්නේ මෙරලා ඉපදෙන්න කැමැත්තනේ. දුක වෙනවද සුඛ වෙනවද කියන එක බලමු. ඉතින් මේක මේ සුළුමු සුකුම කියලා කතාවක් තියෙනවා නේද? අන්න ඒක තේරුම් ගන්න අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට, 8 වෙනි ස්ලයිඩ් එකට. ඒ සුකුමයි කියන එක මේ සූක්ෂම විදිහට පෙන්වන සූක්ෂම රූප. ඒක පෙන්වන මේ ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, ඒ වගේ ආකාශ ධාතු හිටන් ඒව ඇවිල්ලා සූක්ෂම රූපයි කියලා කියනවා කියලා. ඊළඟට සූක්ෂම වේදනා කියලා කියන්නේ අකුසල වේදනාව කියන එක ඕලාරිකයි. ඒක ග්‍රොස්. කුසල අභ්‍යාකත වේදනාව සූක්ෂමයි කියලා කියනවා. ඊළඟට අභ්‍යාකතයි කියලා කියන්නේ මොකද්ද? කුසල් හරි අකුසල් හරි නොවන එක තමයි අභ්‍යාකත කියන්නේ. ඒ කියන්නේ ආනිඤ්ඤාපි සංස්කාර. මගපල චිත්තයොත් ඒ විදියයි. ඒකේ කුසල් අකුසල් කියලා කතාවක් නැහැ. ඉතින් ඒ වගේ ධර්මයන්ගෙන් හරි ජීවත් වෙලා කියලා හිතෙනවා නම් ඉතින් ওই පළවෙනි පේළිය, ඒ කොලම් එකේ පළවෙනි පේළිය, පළවෙනි තීරුව මේ එකේ සඳහන් වෙන ඒ නිත්‍ය කියන කතාව ඇති වෙනවා. එතකොට දැන් ඊළඟට පෙන්නනවා මේ කුසල අකුසල ඒ වේදනා ඕලාරිකයි. එතකොට අභ්‍යාකත වේදනාව සූක්ෂ්මයි කියලා. මේක බලන්න සාපේක්ෂව බලන්නේ නේද? කුසලයක බලනකොට අකුසල වේදනාව බලනකොට කුසල එකයි අභ්‍යාකතයි දෙකම සූක්ෂ්මයි. දැන් කුසල අකුසල කියලා මෙතන ගන්නකොට ඒක ඕලාරිකයි අභ්‍යාකතයක සූක්ෂ්ම වෙනවා. දුක වේදනාව ඕලාරිකයි සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව සූක්ෂ්මයි කියලා ගන්න. ඒ විදිහට තමයි මේ පටික සම්පස්යෙන් උපන් සංඥාව ඕලාරිකයි. ඇහි රූපයක් ගන්නොත් පටිගිය නේද? එහෙන් ලස්සනයි කියලා බැලුවා, මෙයා හරි ලස්සනයි, තත්පරින් 10 එකක් නේ, ලපයක් හොයාගත්තා. එපාර පටිගිය. ඒකට පටික සම්පස්යෙන් උපන් ඒව ඕලාරිකයි. අදිවචන සම්පස්යෙන් උපන් සංඥාවන් ඇවිලා සූක්ෂ්මයි. ඒ කියන්නේ අර නාමකායි පටික සම්පස්යෙන් මතකද අපි පෙන්නෝ? අපි මේ රූපකායි අදිවචනයි කියලා හැම පෙන්නුවේ. දැන් අපි එතන පෙන්නවානේ අර 6 ඇවිල්ලා රූපේට සුඛයි කියලා කියන්නේ. එතකොට ඒව සූක්ෂ්මයි. අකුසල සංඥාව ඕලාරිකයි, කුසල අභ්‍යාගත සංඥාව සූක්ෂ්මයි කියලා පෙන්වනවා. ඒක සාපේක්ෂව පෙන්වන්නේ. ඊළඟට අකුසල සංස්කාරය ඕලාරිකයි, කුසල අභ්‍යාගත සංස්කාරය සූක්ෂ්මයි කියලා කියනවා. අකුසල විඥානීය ඕලාරිකයි, කුසල අභ්‍යාගත විඥානීය සූක්ෂ්මයි. ওই විදිහට මේකේ මේ සුකුමයි කියන එක පෙන්වන්න පුළුවන්. එතකොට දැන් කොහොමද මේකේ භාවනාව කරන්නේ? භාවනාවට ගන්න අර දුක්ඛ ටේබල් එකේ අර දැන් අපි බැලුවානේ 7 වෙනි ස්ලයිඩ් එකේ තියෙන එකයි බලන්නේ. ඒක ඉතින් නිකම්ම නෙමෙයි, අපි මෙතන තේරුම් ගන්නවා මේ මහනිදාන සූත්‍රය එකත් එක්ක අපි මේ හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ මොකද්ද? තමා කියන මිච්ඡා දිට්ඨිය තමයි අපි හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන ධාතු මේ පැත්තේ සංස්කාර. ඉතින් අපි ඊට පස්සේ මේක පෙන්නවා මේ බෙල් ෂේප් කර්ව් දෙකක් අරගෙන මේකේ ඔන්න ඉස්සරහට ආවා රැල්ලක්. ඕගොල්ලෝ ඉන්නේ මුහුදු වෙරළ පැත්තේ, හුලම් පාර එහෙම වදිනවා. දැන් රැල්ලත් එක්ක හුලඟ ආවා. දැන් අනිත් පැත්තට තව වතුරු පාරක් ඇවිල්ලා මේ A2 පිටින පැත්තට වැටුණා නම් ඉතින් ඒක යන්නේ වෙරළෙන් ඔබට. එතකොට Tamanට කියන්න බෑ තාමත් සුකයි කියලා නේ. ඉතින් හැබැයි අපේ මෝඩකම තමයි අපි කල්පනා කරනවා ඉතින් මේක ගියාට ආපහු එනවා කියලා. ඉතින් අපි පෙන්න ඕක රිවර්ස් වෙලා යන්නවෝ කියන එක නিত্য සංඥාව පසු දිසාවට යනවා කියලා. ඉතින් මේ රැලි දෙක එක්කව වුණාම ඕගලන්ට ඉස්සරහට එන එකයි අනිත් පැත්තට යන එකයි A2 C2 කියන පොයින්ට් එකේදී මෙතනින් ඇඳගත්තොත් ඒ බෙල් ෂේප් කර්ව් එක ඕගලන්ට පේනවා. එහෙමනම් මේක මලේ නෑ. අන්න A2 C2 එක්කව වෙලා අන්න අර ෆ්ලැට් වෙලා ගියා නේද? එතකොට අන්න එතන සක්කාය දිට්ඨිය කියන එක Tamanට ඇති වෙනවා. පහ පහ අත්තා. ඉතින් ඕක තමයි අපි කිව්වේ අර ඔර්ලූසුවේ කතාවත් එක්ක මතක තියාගන්න පුළුවන්. ඉතින් මේ නැති වුණේ නැහැ. මාම දීලා හරි වැඩේ හරි ගියා කියන එක තියෙනවා. දැන් ඉතින් දෙපැත්තකින් හැවිල්ලා හම්බ වුණා යා වුණා කියන අර්ථය තමයි තියෙන්නේ. ඉතින් ඕක තව චුට්ටක් යනවා. ඊට පස්සේ 6 රවුම 4 එක වෙනකොට දැන් ඉතින් නන්දි යගේ එනවා වේදනාවක් ඒක්මවලා. මං කිව්වේ අර මහත්තයා මලයි කියලා නෑ මේ අවස්ථාවේදී මම මිදියාපොයකල්ල හරි අර ළමයාට ඉගැන්නුවා කියන අර්ථය තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මේ නාම රූපත් එක්ක ඒක පෙළ ගැසෙනවා. එතකොට මේ ආගේ දෙක එකහව කරාම ආපහු මේ කර්ව් එක හැදෙනවා. පේනවද දැන් මේක නිකන් බලාගෙන ඉන්න මිනිස්සුයෙකුට එහෙම නැත්තම් විඥාණයට දැනෙන්නේ කොහොමද? මොකක්වත් උනේ නැහැ නේද? මේ පැත්තේ ඇවිල්ලා කුඩු වෙලා ගියාට බලන්න අර පහේ පහේදී අත්තා ඇති වුණා. ඒකනේ මේ සීලබද පරාමාසයට. ඊළඟට ගත්තාම ආපහු මේ නාම රූප මෙතනදිත් ආපහු එක්කා වුණා. මේක නිකන් අර කර්ව් එක මැරලා යනවා නම් අන්න වෙනසක් වගේ තියෙනවානේ. දැන් එයාට එහෙම වෙනසක් හොයාගන්න බැයි මේ මම නිත්‍යයි කියලා වාගේ කැහැංගීම තියෙනවා. දෙවත්තකින් ඇවිල්ලා හරි හම්බ වුණා කියලා මෙතන සම්බන්ධ වෙලා. ඉතින් ඊට පස්සේ අපි පෙන්නවා අර නටන මිනිහා හත හතර අවස්ථාව මේ කතා කරන්නේ. ඒ නටන මිනිස්සයා ඒකට ගැළපෙන සින්දු එහෙම හොයනවා කියලා නේ. ඉතින් ඒ පාර සංඥාවත් එක්ක පෙළ ගැසුණා. ඊට පස්සේ දැන් ඉතින් අපි මේ රූප හොයාගෙන යනවා 8 රවුම 2 පියවර. ඉතින් දැන් අන්න ස්පර්ශයත් එක්ක ඒ අවස්ථාවේදී පෙළ ගැහිලා තියෙනවා. ඉතින් ඕක තමයි අපි මේ ටේබල් එකක් හැටියට ලකුණු කළේ. ඉතින් ඒකේ භාවනාවට එනවා මේ දකුණු පැත්තේ විචිකිච්ඡා කොලම් එකෙන් පටන් ගත්තා. අනිත්‍ය නම් නිත්‍යයි කියලා සැකයි කියන්නේ අනිත්‍යයි නේද? අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේයි කියලා ගන්න වටිනවද? මගේයි කියලා ගන්න වටින්නේ නැත්නම් නන්දිවීම වටින්නේද? නන්දිවීම නොවටින්නේ, ඒ කියන්නේ මෙරී ඉපදීම නොවටින්නේ නම් සුඛවන්නේද දුකවන්නේද? සත්‍ය වශයෙන්ම සුඛවන්නේ කියන එක. ඉතින් මේක මේ හරි ගැඹුරු දෙයක් මේ පෙන්වන්නේ මේ තින්. ඒ කියන්නේ මේ සෝවාන් පල්ලාභියාගේ කතාව, සකුදාගාමියාගේ කතාව, අනාගාමියාගේ කතාව, රහතන් වහන්සේගේ කතාව, ඒ ඔක්කොම මේකේ තියෙනවා. ධ්‍යාන වශයෙන්ුත් මේකේ ගොඩක් දේවල් තියෙනවා. තේින්ද බොහොම බලගත්ු භාවනාව. හොඳයි, ඒකයි කරන්න තියෙන භාවනාව. එහෙමනම් මේ 10ක් විතර අරගෙන මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.